Honorable Harshad Silva, Honorable Harshad Silva, you have 45 minutes.
හරි 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 කමන්නේ කමන්නේ කතා නැහැ තුමා ප්‍රශ්න නැහැ අපි පටන් ගමු. ඊයේ ජනාධිපතිතුමා කියනවා එතුමා විවස්ථාපිත ඒකාධිපති කෙනෙක් නෙමෙයි කියලා. එතුමා කියනවා
කරන්න ඕනේ නේ. ඔව්. කට්ට
වෝට්. නෝ නෝ කට්ටක නේ.
කට්ටකේ ඉන්නේ
කොමිටි ස්ටේජ් එකේ. හරි රයිට් තෑන්ක් යු අද මොකද
සභානායකතුමා
සභානායකතුමාට මයික් එක දෙන්න මයික් දෙන්නෙත් නෑ ඒක නෝ මයික් දෙන්නෙත් නෑ තුමා කපලා
හරි
අපි කමත් අයින් කරලා මේකත්
හරි සභානායකතුමා
අර කතා නැගතුමනි මම හිතන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායනුව විපක්ෂයෙන් තමයි විවාදය ආරම්භ වෙ යුත්තේ ඒ නිසා ගැන අපිට කිසි ප්‍රශ්නයක්
නැහැ
ගරු අරිතර අමතුමා ලේකම් මණ්ඩලය ලබා දුන්න උපදෙස් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා
කරා හරි හරි නෝ ප්‍රොබ්ලම් අපි මුල ඉඳලා පටන් ගමු කතා නැද්ද මුල ඉඳන් පටන් ගමු වෙලාව මුල ඉඳන් දෙන්න හරි රයිට් තෑන්ක් යු එහෙමනම් ආයෙත් ඊයේ ජනාධිපතිතුමා කියනවා එතුමා විවස්ථාපිත ඒකාධිපති කෙනෙක් නෙමෙයි කියලා මොනවටද බය වෙන්නේ කියලා එතුමා අපෙන් අහනවා අපිට කියනවා විපක්ෂයේ අනික් කණ්ඩායමක එකතු වෙන අවස්ථාවයක් නැහැ මොනවටද විරෝධතා කරන්නේ ඒවා අනවශ්‍යයි කියලා ඒත් එක්කම එතුමා විපක්ෂයත් එක්ක පැටලිච්ච අවස්ථාවේදී අපිට තේරුම් ගියා හොඳටම 2026 අවුරුද්දේ කිසිම විදිහකට ඡන්දෙකුත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ කියලා හැබැයි ජනාධිපතිතුමනි අමතක කරන්න එපා ඔබතුමා කොච්චර හොම කතා කරත් ඔබතුමාට තියෙන්නේ 143ක් පමණයි ඡන්ද. හරි? හැබැයි කොලේ වහලා ඔබලා ලොකු ව්‍යාපාරයක් රටින් යටින් අරන් යන බව අපි කවුරුත් දන්න. මොකද්ද? මේ තමයි තමන්ගේ JVP පක්ෂයට රාජ්‍ය බලය පවර ගන්න හදනවා. දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බහුපක්ෂ ක්‍රමය වෙනස් කරන්න හදනවා. කලින් සන්නද්ධව කරගන්න බැරි වෙච්ච දේ දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල කරන්න ඔබලා උත්සාහ කරනවා. ඔබලා සමහර වෙලාවට කියනවා අපි යන්නෙත් නැ අපිව යවන්න දෙන්නෙත් නැ වගේ කතාවක්. ගමේ සමිතියේ, ප්‍රජා සමිතියේ, ග්‍රාම ආරක්ෂක කමිටුවේ, පොලිසිය බලය අල්ලගෙන වන් පාටි රූල් එකක් හදන්න උත්සාහයක් තියෙන බව කාටත් පේනවා. ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න බහුපක්ෂ ක්‍රමය පිළිගන්න බහුතර ජනතාව වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ වලින් විරෝධතා අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඇතුළෙත් ඉන් පිටතත් කරන්න ජනතාව වෙනුවෙන් විපක්ෂය කොයි වෙලාවෙත් පැහැදිලිව බලා ඉන්නවා කියලා ජනාධිපතිතුමාට අපි කියන්න කැමති. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂය හරි වෙලාවට හරි දේ කරයි. හරි. එහෙමනම් ඊයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය කතාව සම්බන්ධයෙන් හුදු දේශපාලන ඊයේ ඔබට ගිය තාර්කික සහ දත්ත මත ගොඩනැගුණු ධනාත්මක විවේචනයක් කරන්න මම මේ ගරු සභාවේ අද බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා කියලා. අපිට හොඳට ඒක හොඳයි කියන්න පැකිලෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි අපි අභියෝග කරනවා ඔබලාට ඊළඟට තියෙන ස්ටෙප් එක ඒ කියන්නේ වර්ධනය ලබා ගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ කියලා. මම ඒක පෙන්වන්න. පළමුවෙන්ම ජනාධිපතිතුමාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙල අපි අගය කරනවා. හොරකම් වලින් හෙම්බත් වෙලා හිතිය ජනතාව ඒක ඇත්ත දැවැන්ත බලාපොරොත්තුවක් තියෙන හොරු අල්ලයි කියලා 2024 සම්මත වෙච්ච 50 හරහා සහ ශක්තිමත් වෙච්ච සියබොක් එක හරහා ජනතා මුදල් වංචා කරපු අයට දේශපාලනඥයින්ට නිලධාරීන්ට එරෙහිව නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව සියලු දෙනා බලාපොරොත්තු වෙනවා අපේ සම්පූර්ණ සහයෝගය එතුමාට ඒ සම්බන්ධයෙන් තියෙනවා හැබැයි මේ වැඩේ හුදෙක් දේශපාලන දඩයමක් වෙන්න බෑ. මොකද අපි කතා වුණා සීනි ගනුදෙනුව පිළිබඳව. වෙච්ච දෙයක් නැහැ. ඊ වීසා ගනුදෙනුව. මාස 3 මාරක කාලෙකදී US ඩොලර් 1.8 මිලියන් එකතු කරලා වැට් එකයි SSCL එකයි හැටියට ඒ බදු රජයට ගෙවලා නැහැ කියලා ඔඩිටර් ජෙනරල්ගේ ඔඩිට් රිපෝට් එකේ තියෙනවා. මුදල් අමාත්‍යාංශ මේ ගනුදෙනුව කරන්න එපා කියලා උපදෙස් දෙද්දී අන්සොලිසිටඩ් බිඩ් එකක් හරහා ගනුදෙනුව කරා කියලා විගණකාධිපතිවරයා තමන්ගේ වාර්තාවේ කියනවා. ඔබතුමා හිතියේ නැහැ මෙතන හිටපු සමහරුන්ට මතක ඇති කොච්චර අපහසුතාවයක් මතද පීඩනයක් මතද අපි මුදල් කමිටුවේ මේ වාර්තාව එදා පිටු 665ක වාර්තාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ කියලා. මොකද වෙන්නේ? කන්ටේනර් 323 වාර්තාවට මොකද වුනේ? අඩුම ගානේ කතානායක සුමා ඒ වාර්තාව සභාගත කරාද? නැහැ. ඒ කමිටුවේ පැහැදිලිවම කියනවා සෙනවිරත්න DST ගේ නායකත්වයෙන් රතු කන්ටේනර් අනිවාර්යයෙන්ම භෞතික පරීක්ෂාවෙන් තොරව පිට කිරීම වැරදි කියලා. රේගුවේ දැවන්ත තදබදයක් තිබුණා කියලා ඒ නිසා තමයි මේ නිදහස් කිරීම කළේ කියන එක පිළිගන්න බෑ කියනවා. මේ ගනුදෙනුවට සම්බන්ධ අය නම් කරලා ඔවුන්ට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න කියලා එක කියනවා. නමුත් ඔබලාගේ රජයේ ඒ වෙනුවට ඒ නිලධාරීන්ට ප්‍රොමෝෂන් එකක් දීපු බව තමයි අපිට ආරංචි වෙන්නේ. අලුත්ම කතාබහ තමයි මේ ඩබල් කැබ් වැඩි 1775ක් ඩබල් කැබ් ගන්න අඩු දින ගානක් දීලා ටෙන්ඩ බෙන්ඩර් එකක් කරලා වැඩේ කරන්න යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. කතානායක තමයි ඊයේ ජනාධිපතිතුමා වැඩේ ෂේප් කරන්න උත්සාහ කරා. මන්ත්‍රීලා 225 දෙනාට ඔබතුමාත් අතුළුවද දවන් දන්න පාවිච්චි කරන්න මේ වාහන දෙනවයි කියලා කියනවා. ජනාධිපතිතුමා කියන අතරේදී මේ එයි ප්‍රොකියුමන්ට් එක ගැන කතා කරනවා දූෂණය කරන්න දෙන්න බෑ කියලා කියනවා. නමුත් ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් වල මොකද තියෙන්නේ? දින 42ක් දෙන්න ඕනේ ටෙන්ඩර් එකක් වහන්න කලින්. නමුත් දුන්නේ දින 12යි. ආයතන කිහිපයකට අයිතිවාසිකමක් තියෙන්න ඕනේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න. නමුත් ඉතාමත්ම පටු කොද්දේසි එකක් හෝ දෙකක් විතරයි කම්පැනි මේකට ඉදිරිපත් වෙලා තියෙන්නේ. තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මගේ මතය නම් ගරු කතානායකතුමනි මේ ටෙන්ඩර් එක සස්පෙන්ඩ් කරන්න. මේක ඉන්වෙස්ටිගේට් කරන්න. පගා දීලා 159ටමත් විපක්ෂයට කැප් දෙනවයි කියලා මේ වැඩේ ෂේප් කරගන්න අපි සූදානම් නැහැ කියන එක ඉතාමත් ඕනකමින් මම කියන්න කැමතියි. අද උදේ කතානායකතුමා මට කෙනෙක් කෝල් එකක් දාලා කතාවක් කිව්වා. මේ ඊයේ පෙරේද විවෘත කරා පීපල්ස් බැංකුවේ ලොකු ගොඩනැගිල්ලක් මේ යූනියන් ප්ලේස් එකේ විශාල දකින්න නැති වීදුරු ගොඩනැගිල්ල. ඒකේ මහා විශාල වංචා සිද්ධ වෙලා තියෙනවා කියලා ඒකේ හිටපු බෝඩ් එකේ ඩිරෙක්ටර් කෙනෙක් කිව්වයි කියලා ඒ ඩිරෙක්ටර්ව අයින් කරා කියලා අපිට ප්‍රමිනිල්ලක් ලැබිලා තියෙනවා. මෙහෙම වෙන්න බෑ. යම්කිසි වංචාවක් සිද්ධ වෙලා තියෙනවද මොන දේශපාලන පක්ෂයේ බලේ ඉන්නකොට ඒක උනේ කියන එක අදාළ වෙන්න බෑ. හරිනම් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් තව බොහොමයක් තියෙනවා. හැබැයි සත්‍ය වශයෙන්ම දූෂණයට එරෙහි වෙනවා නම් පක්ෂපාත ભેදයකින් තොරව ඉෂ්ට කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් බොහොමත් ඕනකමින් ඉල්ලනවා. ඒත් එක්කම තව වැදගත් කාරණාවක් තියෙනවා. මේ ප්‍රොසීඩර්ස් ඔෆ් ක්‍රයිම් ඩිවිෂන් එකේ හෙඩ්ක්වාටර්ස් එක මේ ළඟදී විවෘත කරා. පොලිසිය භාරගරු ඇමතිතුමා මෙන්න මෙහෙම කතාවක් එතනදි කිව්වා. ඔහු කිව්වා අවුරුදු ගානක් තිස්සේ 75ක් තිස්සේ රුපියල් ට්‍රිලියන 8ක අපි ලංකාව ණය අරගෙන තියෙනවා. හැබැයි අත්ත වශයෙන්ම වත්කම් තියෙන රුපියල් ට්‍රිලියන 2යි. රුපියල් ට්‍රිලියන 6ක් හොරකම් කරා වගේ කතාවක් තියෙනවා. මෙයා අල්ල ගන්න ඕනේ කියලා එතුමා කිව්වා. මේකට ඉතිහාසයක් තියෙනවා. ඒ තමයි විගණකාධිපතිවරයා දැන් වසර කිහිපයකට කලින් ඔහු සහ මුදල් අමාත්‍යාංශය අතර තියෙන පරස්පරයක් නිසා තමයි මේ කතාව ජනගත වෙලා තියෙන්නේ. අත්ත වශයෙන්ම ට්‍රිලියන 6ක් කවුරුත් හොරකම් කළා නැහැ. යම්කිසි හොරකමක් සිද්ධ වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ වත්කම් තියෙන්නේ සමහර වෙලාවට එන වෙන වෙන ආයතනවල. නමුත් ණය තියෙන්නේ මුදල් අමාත්‍යාංශය. ඒක තමයි ඇත්ත කතාව. මේක අවුරුදු ගානක් තිස්සේ කරෙක් කරන්න උත්සාහ කරනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ තවත් අවුරුදු 6ක් 7ක් යයි කියලා මේ වැඩේ නිදහස් කරගන්න. ඒ නිසා අපි කතා කරනකොට ජනතාවට අඟවනකොට මෙන්න මෙහෙම පල් හොරකම් තමයි වෙලා තියෙන්නේ කියලා මං හිතන්නේ අපි මීට වඩා රෙස්පොන්සිබල් වෙන්න ඕනේ කියලා දේවල් සම්බන්ධයෙන්. දැන් අපි යමු ආයවැයට ගරු කතානායකතුමනි. දෙදස් විසි දෙක විසිතුන කඩාවැට්නයින් පස්සේ ආර්ථික දෙදස් විසිහතර වෙනකොට ස්ථාවර භාවයකට ගෙන්න එදා රජයට හැකි වුණා. එක ඇත්ත. මහජනතාව දැඩි කැපකිරීමක් කරා. එක ඇත්ත. දෙදස් විසිහතර ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් වෙනකොට 70% තිබිච්ච උද්ධමනයේ 10% බැහැලා තිබුණා. 35% තිබිච්ච පොලි අනුපාතයේ 8% අඩු වෙලා තිබුණා. රුපියල් 370ට ගිය ඩොලරක රුපියල් 294ට අඩු වෙලා තිබුණා. හැබැයි ඊයේ ජනාධිපතිතුමා ඒකට ක්‍රෙඩිට් ගන්න උත්සාහ කරා අවුරුද්දකින් වෙච්ච දෙයක් කියලා. ඒක එහෙම නෙවෙයි. ඒ කරපු පුද්ගලයන්ට ඒ කැපවෙච්ච ආයට ජනතාවට අපි ඒ ක්‍රෙඩිට් එක ලබා දෙමු. හැබැයි අද වෙනකොට ඩොලරය රුපියල් වලින් 304ට ගිහිල්ලා තියෙනවා. එන්න එන්න රුපියල බාල්දු වෙමින් පවතිනවා. ඉතින් ස්ථාවර භාවය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරනවා නම් කොහොමද ඒක කරන්න කියන එක ජනාධිපතිතුමාට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම පාඩු ලබමින් තිබිච්ච රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පරිවර්තනය වෙලා තිබුණා. මම දැක්ක සමහර මන්ත්‍රීවරු මේ දවස්වල කියනවා මෙන්න බලන්න මෙන්න මෙහෙම ලාභයක් ලබා ගත්තා කියලා. ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව 2022 මිලියන 200 සමා වෙන බිලියන 298යි පාඩුව. 23 ලාභය 61 බිලියන 24 ලාභය 144යි බිලියන. පෙට්‍රෝලියම් එකේ 22 පාඩුව බිලියන 617යි 23 ලාභය බිලියන 120යි 24 ලාභය බිලියන 33යි. මේකට මූලික හේතුව උනේ ඔබලාගේ විරෝධය නොතක එවකට රජය සහ ප්‍රධාන විපක්ෂයේ හැටියට අපේත් සහයෝගයේ සමග IMF එක සමග ගිවිසුමකට පැමිණුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒ ගිවිසුමේදී කොන්දේසි සියල්ලට අපි එකඟ වුණේ නෑ ගරු කතානායකතුමා. නමුත් එදා අපි ආණ්ඩුව කකුලෙන් ඇද්දේ නෑ. ඔබලා කිව්වේ මොකද්ද? IMF එකට යන්න එපා. IMF එකෙන් ගොඩ ගිය රටක් මේ ලෝකේ නෑ. ණය ගත්තේ හොරකමට. ඒ ණය ගෙවන්න ඕනේ නෑ. මෙව ODS ණය යනාදි වශයෙන් ඔබලා ඒ වෙලාවේදී මේ වැඩපිළිවෙල විවේචනය කරා. නමුත් අපිට එදා වෙන විකල්පයක් තිබුණේ නෑ. IMF එකත් එක්ක යෑම ඇරෙන්න. අද ගරු ජනාධිපතිතුමා IMF එක ගැන කතා කරන්නේ ඉතාමත්ම ඉහළින්. ඔහු එක විවේචනයක් IMF එකට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක කෙසේ වෙතත් මූලික වශයෙන් මොකක්ද එකඟ වුණේ එදා? රජය ආදායම් වර්ධනය මත පදනම් වූ ආර්ථික ස්ථාවර කිරීමේ වැඩසටහනකට අපි යමු කියලා. They agreed on a fiscal consolidation agreement. It was a matter to increase revenue. It's a revenue-based agreement that we went to. සහ විදුලි බල මණ්ඩලයේ පෙට්‍රෝලියම් එකේ වගේ ආයතනවල පිරිවැයට ප්‍රකාරව මිලක් විදුලියට සහ ඉන්ධනයට නියම කරන්න. අපි කියනවා cost recovery pricing කියලා. මේ කටයුතු සඳහා රජයේ මූල්‍ය කළමනාකාර පනත Public Finance Act, රාජ්‍ය ණය කළමනාකාර පනත Debt Management Act, ඊළඟට විදුලි බල පනත සම්මත කරගත්තා. ඒවා එදා JVP කට්ටිය NPP කට්ටිය මේකට විරුද්ධ වුණා. නමුත් ඒක නිසා තමයි අපිට අද මේ ස්ථාවර භාවය ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. ඊට අමතරව මහ බැංකුව ස්වාධීන කිරීම හදහා මුදල් අච්චු ගැසීම නවත්වන්න ශ්‍රී ලංකා මහ බැංකුව පනත සම්මත කරගත්තා. ඔබලාගේ දේශපාලන කණ්ඩායම එදා මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේ සියලු කාරණාවලට අතිශයින්ම වැදගත් වුණු විදේශ සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනුර කුමාර ජනාධිපති දිසානායක මැතිතුමා ජනාධිපති වීමට සතියකට කලින් සම්මත කර ගැනුණා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට කවුරු මොනවා කිව්වත් 2025 පෙබරවාරිවල 2025 අයවැය ඉදිරිපත් කළේ ස්ථාවර ආර්ථිකයක් තිබුණ පරිසරයක. ජනාධිපතිතුමා ලොකුවට කිව්වා සිස්ටම් චේන්ජ් එක තමයි මේ කියලා. නමුත් කනගාටුවෙන් හරි ජනාධිපතිතුමාට කියන්න ඕනේ ඔබතුමා ජනාධිපති වෙන්න කලින් තමයි ඒ සිස්ටම් චේන්ජ් කරලා රූල්ස් බේස් ඕඩර් එකක් ගෙනාවේ කියලා. 2025 අවුරුද්දේ රජය IMF එකඟතාවය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරා. ද්විපාර්ශ්වික ණය සහ ස්වෛරී බැඳුම් කර ISP ණය වචනයක්වත් ඉලක්කමක්වත් ඒ එග්‍රීමන්ට් වලින් වෙනස් කරේ නෑ. අපේ මැක්‍රෝලිින්ක් බොන්්ඩ එකක් කියලා අලුත් ඉන්ස්ුමන්ට් එකක් ඉදිරිපත් කර ඒක වෙනස් කරෙත් නෑ. ඒ හරහා 2025 වසර පුරා ආර්ථිකයේ ස්ථාවරත්වය රැකගන්න බොහෝ දුරට රජයට හැකි වුණා. මම නැවතත් කියනවා ඒක හොඳයි. හරි ඒක තමයි විය යුතුව තිබුණේ. මේ සියලුම ඉලක්ක සපුරගන්න මූලික වෙච්ච එක ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි බලාපොරොත්තු නොවන ආකාරයට වාහන ආනයනය සිද්ධ වුණා. ඔහු ඔබලා අපිට හිනා වුණා. ඔබලා ඇත්ත වශයෙන්ම බලාපොරොත්තුටෙත් නෑ මෙච්චර විදියට මෙච්චර ප්‍රමාණයක් වාහන ලංකාවට ආනයනය කරයි කියලා. අපි හිතුවේ නෑ. ඒක අපිට වැරදුණා. යුනයිටඩ් ස්ටේට්ස් ඩොලර් බිලියන 1900ක බිලියන මිලියන 1900ක් ඒ කියන්නේ බිලියන් 2කට කිට්ටු වෙන්න LCR ලා තිබ්බා. ඩොලර් 1400කට වඩා බිලියන මිලියන ඩොලර් වාහන ඉම්පෝට් කරලා තිබ්බා. ඉතින් කවුරුත් හිතපු නැති විදියට රජයට බදු ආදායමක් ලැබුණා. IMF එක රකුසෙක් කියපු අය කිසි දවසක IMF එකෙන් රටක් ගොඩ දාන්න බැහැ කියපු අය IMF එකේ වැඩපිළිවෙල හරහා දැවැන්ත බදු ප්‍රමාණයක් ලබා ගනිද්දී භාණ්ඩාගාරය උතුරලා ගිහිලා තියෙනවා පළවෙනි පාරට අපි දන්න ඉතිහාසෙ. හැම වෙලාවෙම ODI එකක් තමයි ආණ්ඩුවට තිබුණේ භාණ්ඩාගාරයට තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බැංක් එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ වැඩිපුර සල්ලි. එතකොට මෙතෙන්දී මේ සල්ලි කොහොමද අපි පරිපාලනය කරන්නේ කොහොමද මේ සල්ලි මැනේජ් කරන්නේ කියන එක පිළිබඳව අපිට මං හිතන්නේ ආණ්ඩුවට මීට වඩා අවධානය යොමු කරන්න වෙනවා. මොකද එවැනි මුදල් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙච්ච නැති මුදල් ප්‍රමාණයක් ලැබිලා ODI එක කෑෂ් මේ සර්ප්ලස් එකක් වෙනකොට අඩුම ගානේ ඊයේ ජනාධිපතිතුමාට තිබුණා කොහොමද මේ බදු ප්‍රමාණයකින් බදු යම් ප්‍රමාණයකින් හෝ අඩු කරන්න කියලා ජනතාවට සහනයක් ලබා දෙන්න. චන්දට කලින් ඔබලා බොහෝ දේ පොරොන්දු වුණා කොස්ට් ඔෆ් ලිවිං සම්බන්ධයෙන්. බදු සම්බන්ධයෙන් විතරක් කතා කරොත් කිරිවල බිත්තරවල අත්‍යවශ්‍ය ආහාරවල ඖෂධවල පාසල් පොත්වල උපකරණවල කෘෂි උපකරණවල පොහොරවල සූර්ය පැනල්වල උපාංගවල පුනර්ජනනීය ජලන යන්ත්‍රවල දේශීය මෘදුකාංග නිෂ්පාදනවල IT සේවාවල වැට් බද්ද අයින් කරනවා කියලා කිව්වා. හැබැයි මොකද කරේ? ඒ තිබිච්ච සමහරෙව්වා එහෙමම තිබ්බ 18ට සමහරෙව්වා 0.18ට වැඩි කරා. ඉතින් ඒ නිසා වැට් බද්ද ඊයේ නිදහස් කරනවා වෙනුවට මොකද්ද කරේ? වැට් බද්දට අයවැය යුතු කණ්ඩායම තවදුරටත් පුළුල් කරා. ඒ කියන්නේ සාමාන්‍ය කඩයක් කරන පුද්ගලයාට ගරු කතානායකතුමා මාසෙකට මිලියන් 5ක් යනවා නම් එයාට වැට් එක වදින්නේ නැහැ. එයාගෙන් වැට් එක ගහන්නේ නැහැ. නමුත් ඊයේ එක මිලියන 3.6ට අඩු කරා. ඒකෙන් කියන්නේ දවසකට සමාවෙන දවසකට රුපියල් ලක්ෂයක් බිස්නස් එකක් තියෙනවා නම් ඒ පුද්ගලයාට වැට් එක ගහන්න වෙනවා. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? කුඩා ව්‍යාපාරිකයාට වැට් එක ගහන්න වෙනවා. එයා ඒක තමන්ගේ ප්‍රොෆිට් එකෙන් අඩු කරගන්නේ නැහැ. ඒක කෙලින්ම පාරිභෝගිකයාට යනවා. ඒ හරහා ජීවන වියදම වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒත් රටේ ජනතාව දැනගත්තොත් හොඳයි. මේ දේ කරන්නේ ඕනවටත් වඩා හැකියාවක් තියෙද්දි බද්ද අද ගහන බද්ද අඩු කරන්න. ගරු කතානායකතුමා ඒ සම්බන්ධයෙන් IMF එකත් එක්ක අඩු ගානේ එක සාකච්ඡාවක්වත් ජනාධිපති දිසානායකගේ රජය පැවැත්වුවේ නැහැ කියන එක ඉතාමත්ම කනගාටුවෙන් හරි අපිට කියන්න සිද්ධ වෙනවා. තමන්ට ඡන්ද දීපු ජනතාව පාපිස්සර දැම්මා කියන්නේ මේක තමයි. බොහෝ අය බලාපොරොත්තු වුණා ඊයේ ආයවැයෙන් අඩු ගානේ 2026 වසරටවත් යම් බදු සහනයක් ලැබෙයි කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. මේ දැවැන්ත බදු ඒ විදියටම තියෙනවා. ඒ වෙනුවට මොකද වෙන්නේ? 2027 ඉඳලා දේපොළ බද්දක් ක්‍රියාත්මක වෙනවා. ඒකට කවුරුත් කතා කරේ නැහැ. 2026 අවුරුද්ද පුරාම ඉඩම් මැනුම් කරන්න, ඔප්පු බලන්න රජයේ ක්‍රියාත්මක වෙනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්ව පොඩි අදහසක් දෙකක් සමහර වෙලාවට ග්‍රවුන්ඩ් එකක් වැලියු කරන්න එක විදියකට ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපර්ටි එකක් වැලියු කරන්න තව විදියකට වගේ කතාවක්. හැබැයි කිව්වේ නැත්තේ මොකද්ද? 2027 පළවෙනි කාර්තුවේදී මේ දේපොළ බද්ද ගහන්න එකඟ වෙලා තියෙනවා ගරු ජනාධිපතිතුමා IMF එකත් එක්ක. ඒකේදම ඊයේ කිව්වේ නැහැ. ඒ නිසා බලාපොරොත්තු වෙන්න 2027 වෙනකොට දේපොළ බද්දක් ගෙවන්න. ඊළඟට මම අහගෙනයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මේ ළඟදී කතාවක් කරා කරු කතානායකතුමනි. ඔහු කතා කරා අන්සීන් පවටි ගැන. අපි නොදකින නමුත් මැදපන්තියේ තියෙන දරිද්‍රතාවය පිළිබඳව ඔහු කතා කරා. ඔහු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගැන කතා කරා. ඔහු රැකියාවක් තියෙනවා, ගෙයක් තියෙනවා, වාහනයක් තියෙනවා. හැබැයි සමාජයට කියන්න බැරි ආර්ථික ප්‍රශ්න වලට ඔවුන් මුහුණ දෙනවා. මේක ආර්ථික අර්බුදය එක්ක පහළ වැටුන ඔවුන්ගේ ජීවන සත්වය නගා සිටවන්න කිසිසේත් ඊයේ ඉදිරිපත් කරපු අයවැයෙන් රජයට හැකි වෙලා නැහැ කියන එක තමයි ඔහුගේ තර්කය වුණේ. කතානායකතුමනි, මේ රජයේ සම්පූර්ණ ස්වාධීන තීරණ මත තමයි 2026 අයවැය ඉදිරිපත් කරේ. කාටවත් මේකෙන් ඒකට කියන්න බෑ. ගිය ආණ්ඩුවේ ප්‍රශ්න නිසා මේ තමන්ගේ අයවැය. හරි, රජයේ සම්පූර්ණ ස්වාධීන තීරණ තමන්ගේම ජනාධිපති 3/2 ආණ්ඩුව, අති බහුතරයක් තියෙන පළාත් පාලන ආයතන, ජනතාව තවමත් රැඳී සිටින විශ්වාසය ඒක තියෙනවා. මේ ආණ්ඩුව පිළිබඳව තාමත් ජනතාව කියන්නේ ඔව් කාලයක් දැන්. හරි, එතකොට මේ ඔක්කොමත් එක්ක තමයි මේ බජට් එක ඊයේ ඉදිරිපත් කරේ. හැබැයි මොකද්ද අලුත් දේ? මොකද්ද තමන්ගේ ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක ඊයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරමු? මොකද්ද වෙනස? මොකද්ද වෙනස? හරි, ඉතින් ඒ නිසා අපි දකින විදියට නම් කිසිම සිස්ටම් චේන්ජ් එකක් ඊයේ අයවැයෙන් ඉදිරිපත් කරේ නැහැ. සේම් තින් ඩිෆරන්ට් ඩේ. හරි, ආදායම් බදු 14.2යි, බදු නොගෙවන යම් කිසි ප්‍රමාණයයි, මුළු ආදායම අච්චරයි මෙච්චරයි. මම ඒ ගැන දත්තාද මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ගිය අවුරුද්දට සාපේක්ෂව මහ ලොකු වෙනසක් කිසිම විදියකට ඉදිරිපත් වුණේ නැහැ. එදා මිනි මරණා වගේ කෑ ගැහුවා ණය ගන්නවෝ කියලා. 2026 මේ ආණ්ඩුව රුපියල් බිලියන 3110ක් ට්‍රිලියන 3.1ක් ණය ගන්න ඊයේ බලාපොරොත්තු වෙනවායි කියලා ජනාධිපතිතුමා කිව්වා. මේ දේශීය ණය විතර, විදේශීය ණයත් එකතු කරාම මුළු එකතුව රුපියල් බිලියන 3800ක්, රුපියල් ට්‍රිලියන 3.8ක්. ඔක තමයි ඇත්ත කතාව. ජනතාව රැවට්ටුවා. අන්න අර මිනිස්සු ණය ගන්නවා. එහෙම ණය ගන්නේ මොනවටද කියලා ඇහුවා. එහෙමනම් අනුර ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ, ඇයි ජනාධිපතිතුමා ඔබතුමා මේ කතාව කියන්නේ ඊයේ? ඔක තමයි යථාර්ථය. ඔක තමයි මම කියන්නේ ජනතාවට මොකද්ද ඔයගොල්ලෝ කිව්වේ, දැන් ඇවිල්ලා කරන්නේ මොකද්ද කියන එක. 76 තිස්සේ රට විනාශ කරපු කණ්ඩායම වෙනුවට රට හදන්න පුළුවන් අය තමයි JVP NPP එකේ ඉන්නේ කියලා තමයි 24 ජනාධිපතිවරණේ, 24 මහමැතිවරණේ ඡන්දේ කාලේ කිව්වේ. 25 කිව්වා මේක පළවෙනි අවුරුද්ද ඉවසන්න අමාරුයි, 26 වෙනකොට මේවා ඉෂ්ට කරලා දෙන්නම් කියලා. දරු කතානායකතුමනි, මම කතා කරා JVP NPP අයට ඡන්දේ දීපු උගත් තරුණ කණ්ඩායමේ කිහිප දෙනෙක්ට. සමහරු කසාද වැදලා, සමහරු කසාද වැදලා නැහැ. මං ඇහුවා ඇයි ඔයාලා මේ අයට ඡන්දේ දුන්නේ? ඒගොල්ලෝ කියපු සාරාංශය තමයි අපේ තරුණ සිහින මොවුන් සැබෑ කරයි කියලා දැවැන්ත බලාපොරොත්තුවක් මත තමයි අපි ඔවුන්ට ඡන්දේ දුන්නේ කියලා. මං ඇහුවා මොනවද ඒ සිහින? මහ ලොකු දේවල් නෙවෙයි, කාරණා පහක් ඔවුන් කිව්වා. පළවෙනි එක, යහමින් ජීවත් වෙන්න පුළුවන් පඩියක් ලැබෙන රැකියාවක් හෝ තමන්ගේ ව්‍යවසායකයක් ව්‍යාපාරයක් පටන් ගන්න. 2, කුඩා වාහනයක් ගන්න. 3, පොඩියට හෝ තමන්ට නිවාසයක් ලබා ගන්න. 4, දෙමව්පියන්ට සලකන්න හැකියාවක් ලබා ගන්න. 5, දරුවෙක් හෝ දෙදෙනෙක් හදා ගන්න. අපි බලමු මේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඡන්දෙට කලින් දීපු පොරොන්දුයි 26 ඊයේ ඉදිරිපත් කරපු අයවැයයි අතර තියෙන පරස්පරය මොකද්ද කියලා. පළවෙනි එක, රස්සාවක් හෝ ව්‍යවසායක අවස්ථාව. මොකද්ද ලැබුණ අවස්ථාව කරු කතානායකතුමනි? මේ පිටු 72 තියෙනවා උපාධිධාරීන්ට කඩිනමින් ඉමීඩියට් ගුරුවරු 20,000ක් බදව ගන්නවා, ස්ටෙම් එකෙන් 3,000ක් බදව ගන්නවා, නොන් ස්ටෙම් 9,000ක් බදව ගන්නවා, IT රැකියාවලට දේශීය ආදායම් කස්ටම් ෆොරින් සර්විස් සංචාරකට 3,000ක් බද ගන්නවා. හැබැයි ඊයේ මොකද්ද කිව්වේ? ඔව් කවද හරි බඳ ගන්නවයි කියලා කිව්වා. පාරෙන් ඉවත් වෙන්නේ කිව්වා, උද්ඝෝෂණ කරන්නේ නැතුව. ඒක තමයි කිව්වේ. ගෙදර යන්නේ කියලා කිව්වා. කඩිනමෙන් දෙනවයි කියලා ඇවිල්ලා ගෙදර යන්නේ කියලා කිව්වා. එතකොට අර අර බලාපොරොත්තු වෙන්නේ මොකද වෙන්නේ? ඔව් කවද පඩි පිළිබඳව වචනයක්වත් කතා කරේ නැහැ. හරි කලින් දීපු ඉන්ක්‍රිමන්ට් එකේ තුනෙන් එකක් විතරයි ජනවාරි මාසේ ලැබෙන්නේ. ඊට පස්සේ පුද්ගලික අංශේ රැකියාවට කලින් බලමු පොරොන්දු වෙච්ච බදු අඩු කිරීම. හරි පේයි අවම බදු නිදහස මාසෙකට රුපියල් ලක්ෂයක් වෙනකන් අඩු කරන රුපියල් ලක්ෂයක් තමයි තිබුණේ. රුපියල් ලක්ෂ දෙකට වැඩි කරනවා කිව්ව බදු සීමාව. ඒ කියන්නේ රුපියල් ලක්ෂ දෙකක් පඩිගන්න පුද්ගලයෙක්ට පේයි ටැක්ස් එක ගහන්නේ නැහැ කියලා තමයි පොරොන්දු වුණේ. ඒ පොරොන්දුව මත තමයි අපි මහා විශාල ලෙස දේශපාලන වේදිකාවල කතා කරේ. මොකද අපි කිව්ව එක කරන්න බෑ. 1,00,000 ඉඳලා 1,50,000ට 100%ක් ගහන්න, ඊට පස්සේ 106%ක් ගහන්න කියලා අපි කිව්වා. නමුත් ඔබලා කිව්වේ නෑ 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 මේ කට්ටියට බෑ, අපිට පුළුවන්. කරාද? කරේ නෑ. දැන් අඩු ගානේ බදු සල්ලි නිසා ට්‍රෙෂරිය උතුරන අවස්ථාවේ රුපියල් ට්‍රිලියනයක් කෑෂ් සර්ප්ලස් එකක් තියෙනකොට එහෙමවත් බැරිද මේ පොරොන්දු වෙච්ච බද්ද අඩු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපිට අහන්න වෙනවා. ඊළඟට මොකද්ද වුනේ රැකියා උත්පාදනයට? හරි SME ව්‍යාපාරිකයට පරාටේ දාලා තියෙන සියලුම මැෂින් ටිකයි ඉඩම් ටිකයි ඒ කට්ටියකින් මේ දවස්වල ගැලවිලා යනවා. හැබැයි විසඳුම දෙනවා කියලා කිව්වා. මොකද්ද විසඳුම? මොකද්ද දුන්නේ විසඳුම? කිව්වේ මොකද්ද? හිඟනාය ප්‍රශ්න විසඳන්න නවසහන බැංකුවක් දෙනවා කිව්වා. හිඟනාය විසඳන්න නවසහන බැංකුවක්. කෝ සහන බැංකුව කතා නායකතුමා? කෝ එක? වතු කාමකරුවන්ට 1,350 ඉඳලා 1,550ක් දෙන්නවයි කියලා කිව්වා. කොම්පැනි වලට නිර්දේශ කරනවයි කියලා කිව්වා රුපියල් 200ක් වැඩි කරන්න. හැබැයි ඊයේ මනෝ ගණේෂ් නැමතුමා ඒක කියපු ගමන්ම අපේ පැත්තට හැරිලා කිව්වා හරිස බලන්න සේවකයෝ 1,40,000ක් ඉන්නවා, බිලියන 8ක් ඕනේ මේ වැඩේට. හැබැයි දීලා තියෙන්නේ බිලියන 5යි. අඩුම ගානේ මේ ගාන හදාගන්න පුළුවන් වෙන්න එපැයි. ගරු ජනාධිපතිතුමාට කියන්න එපැයි ඒ පැත්ත නියෝජනය කරන වතුකම්කරුවන් නියෝජනය කරන මේ පත්තලා ඉන මන්ත්‍රීලා මන්ත්‍රීනීලා මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ ආයතන විසිනුත් රුපියල් බිලියන 8ක් වැඩිපුර දෙන්න ඕනේ මේ 1,550,000. දීවරයන්ට කුඩා ව්‍යවසායකයන්ට ගමේ කොන්ට්‍රැක්ටරට පුද්ගලික බස්සීමයට දීපු අත්වල මොකද්ද? තරුණ ව්‍යවසායකයන්ට මොකද්ද ලැබුණේ? SME පොරොන්දු වෙච්ච දේවල් වලට මොකද වුනේ? පොලි නැතුව ණය ගන්න පුළුවන් ජාතික සංවර්ධන බැංකුවක් හදනවා කියලා කිව්වා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මට හරියට ඇහුන්නේ නැහැ මිලියන් 4000ක්ද කොහෙද ප්‍රමාණයක් දීලා තියෙනවා කියලා පොලි නැතුව ණය. ඔය අප නැතුව ණය. එතකොට පොලි නැතුව ණය ගැන තමයි මේ කතා වුනේ. දැන් මේ ඊයේ ජනාධිපතිතුමා කතා කරේ අප නැති ණය. ඒතර අප නැති ණය ගන්න පුළුවන් අර ADB එකේ අපේ පක්ෂත් ඒ කට්ටියත් එක කතා කරා අර National Credit Guarantee Institution එක හරහා. ඉතින් ඒ නිසා මා you don't generally stop you know speak when you are speaking right. ඒ නිසා අපිට කතා යාගේ උත්තරවල දෙන්න පුළුවන් කොයි අවස්ථාවේදී මේ අප නැති ණය මොනවද පොලි රහිත ණය මොනවද කියන එක. නමුත් ඊයේ පොලි රහිත ණය ගැන කතා කරේ නැහැ, අප නැති ණය ගැන විතරයි කතා කරේ. මාර්ගස්ත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට ෆ්‍රීලාන්ස් කරන විශාල කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ වෘත්තියට තියෙන සියලු බාධක ඉවත් කරනවා කියලා තමයි කිව්වේ. හැබැයි මොකද්ද කරේ? 2025 ගැහුව අලුත් බද්දක් 100.0 බදු ගෙව්වේ ඒ කට්ටිය, ෆ්‍රීලාන්ස් කරන කට්ටිය. දැන් ගරු කතා නායකතුමා 15%ක් ඔවුන්ගේ බද්ද වැඩි කරලා තියෙනවා. 15%ක බද්ද වැඩි කරා 2025. ඔවුන් හිතුවා ඉවත් කරයි කියලා, කිසි විදිහකට ඒවා ඉවත් කරේ නැහැ. අවමයක් හැටියට වියදමවත් යන්නේ නැති අන්තර්ජාලය හරහා ඔන්ලයින් ජොබ් බැංක් එකක් දානවා කියලා කිව්වා. වහාම ස්ථාපනය කරනවා කිව්වා. ඒක පොපියුලේට් කරලා සප්ලයි එකයි ඩිමාන්ඩ් එකයි අනුව ජොබ් බැංක් අඩුම ගානේ ජොබ් බැංක් එකවත් දාගන්න පුළුවන් වුණාද කියලා මට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා. තරුණෙන්ට VFR කියලා එකක් කිව්වා. පුනරුදය සඳහා අපි VR for Renaissance digital platform එකක් හදනවායි කියලා කිව්වා. සංවර්ධන යෝජනා ඒක හරහා ඍජුවම රජයට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. හදුවද ඒක? ඒවට සල්ලි වේදන් වෙනවද? නැහැනේ. නමුත් මෙවුව තමයි බලාපොරොත්තු වෙච්ච දේවල් තරුණ ප්‍රජාව. නමුත් ඔවුන්ට ඒක ලැබුණ නැහැ. වෙළඳන් කරන ප්‍රජාවට මොකද වුනේ? මහ පරිමාණ ආර්ථික සහ හුවමාරු මධ්‍යස්ථාන හැම දිස්ත්‍රික් මට්ටකෙම ස්ථාපනය කරනවා කියලා කිව්වා. 25ක් කෙසේ වෙතත් එක මහ පරිමාණ ආර්ථික හුවමාරු මධ්‍යස්ථානයක්වත් හැදුවද කියලා මට ආණ්ඩුවෙන් අහන්න වෙනවා. මේ මාස 12 එකක් හරි හැදුවද? දැනට තියෙන ටිකක් අවුල් වෙලා යන එක තමයි අපිට පේන්නේ ගරු කතානායකතුමනි. අත්නෝමතික ලෙස මිල ඉහළ දැමීමෙන් වෙළඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වෙලා තියෙනවායි කියලා කිව්වා. ඒක විනාශ කරනවායි කියලා කිව්වා. සහල් මාෆියාව බිඳිනවායි කිව්වා. SMEලට අත දෙනවායි කියලා කිව්වා. මොකද උනේ ගරු කතානායකතුමනි? හොඳට හිතලා බලන්න මොකද උනේ සහල් මාෆියාවට. ඒ කට්ටියට තවත් වැඩි කළා හාල්ට විකුණ ගන්න අවස්ථාවක් ලැබලා දුන්නා. ඒ කට්ටියට වැඩි කළා දුන්නා. කුඩා මෝල් හිමියට කන පැලෙන්න ගැහුවා. මේ ළඟදි රජයේ තියෙන වී මෙට්‍රික් ටොන් 50,000ක් අඹරන්න පවා ඔවුන්ට අවස්ථාවේ දුන්නේ නැහැ කියන එක අපි මෙතනදී සාකච්ඡා කරා. ඒකෙන් 30,000ක් දෙනවයි කියලා කිව්වා. ඒක වසන්ත ඇමතුමා ටේබල් කරනවා කියලා ડોකියුමන්ට් එක එතුමා ගියන් පස්සේ අපි ඒක හෙව්වා. එහෙම එකක් ටේබල් කරේ නැහැ කියලා කතානායකතුමා කිව්වා. කෘෂි නිෂ්පාදන වලට මොකද උනේ? සීත ගබඩා සැකසුම් එකක හදනවයි කියලා කිව්වා. දඹුල්ලේ ප්‍රවාහස වලට මොකද උනේ කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. හැබැයි ඊයේ ජනාධිපතිතුමා කතා කරනකොට මට මෑංගිල්ල දික් කළා. කිව්වා හර්ෂා කොහොමද අපි කොහොම හරි ප්‍රභාස්වර දඹුල්ලේ වැඩේ මේ අවුරුදු ඉවර කරනවායි කියලා. මිලියන 250ක සෝලා පැනල් එකක් හයි කරනවා කිව්වා. අකමැත්තෙන් හරි මට අහන්න වෙනවා, අනේ ඉන්දියාවේ මෝඩි අකමැත්තුමා ආපු වෙලාවේ ඔහුවත් රැවැට්ටුවා නේද කියලා. කමන්නේ ඒ කෙසේ වෙතත් මේ වැඩේ ඉවර කරනවා නම් ඒ අහිංසක ලූණු ගොවියට, ඒ අහිංසක අල ගොවියට තමන්ගේ ආර්ථික අර්බුදයෙන් ගොඩේන අවස්ථාවක් ලැබෙන බව අපි විශ්වාස කරනවා. තව මොනවද කිව්වේ? වසර 5ක් තිස්සේ කෘෂි ව්‍යවසායකයෝ 50,000ක් හදනවා කිව්වා. එහෙනම් කතානායකතුමනි 2025 කෘෂි ව්‍යවසායකයෝ 10,000ක් හදන්න එපැයි. එක්කෙනෙක්වත් හදුවද කියලා අපිට ඔබලාගෙන් අහන්න වෙනවා. කිරි නිෂ්පාදන කුවිපරවල් 7,500ක් හදනවායි කියලා කිව්වා. ඒකෙන් එකක්වත් හදිච්ච බව අපිට නම් පේන නැහැ. තව දිගට මට කතා කරන්න පුළුවන් කතානායකතුමා. නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ෆෝකස් එක යොමු කරමු විශාල ආයෝජකයන් සඳහා. මොකද එහෙම තමයි විශාල පරිමාණයේ රැකියා නිර්මාණය කරන්නේ. කවුද ආවේ BOI එකට? පළවෙනි මාස 9 138කින් වැඩි වුණා කියලා BOI එකට ආපු ඍජු විදේශ ආයෝජන ආණ්ඩුව ලොකුවට ප්‍රෙස් රිලීස් එකක් කරා. ඊයේ ගරු ජනාධිපතිතුමා කිව්වා ඩොලර් මිලියන 823ක් ආවා කියලා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? 2015 මිලියන 1161ක් ආවා. 2016 මිලියන 1098ක් ආවා. 2017 මිලියන 1910ක් ආවා. 2018 මිලියන 2139ක් ආවා. ඉතින් මොනවද මේ කියන්නේ? 823ක් ආවයි කියනවා ලංකාවේ ප්‍රථම වතාවට වාගේ මෙහෙම දෙයක් වුණේ. ගිය අවුරුදු දෙකේ ඒ ව්‍යවසායකයන්ට ආයෝජකයන්ට පිට රටවල් වලින් ණය ගන්න බැරි වෙච්ච නිසා, අවුට්සයිඩ් ලෝන්ස් අඩු වෙච්ච නිසා තමයි ගිය අවුරුදු දෙකේ යම්කිසි ප්‍රමාණයකට මේ FDI ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ BM6 කැල්කියුලේෂන් එක හරහා. අපි හොයලා බලුවා මොනවටද මේ ආයෝජන ඇවිල්ලා තියෙන්නේ, මොනවටද ඇවිල්ලා තියෙන්නේ. මේගොල්ලෝ කිව්වේ මේගොල්ලොන්ගේ විශ්වාසය ගොඩනැගිලා ඒ නිසා ආයෝජකයෝ දැන් දිගට හරහට දුවගෙන එනවායි කියලා. එහෙම නෙමෙයි. අදානි වරායට 2021 අස්සන් කරපු අදානි වරායට මිලියන 229යි. ඊට පස්සේ මෙල්කෝ කැසිනෝ එකට 2024 අස්සන් කරපු මිලියන 85යි. ඉන්ඩියන් අපාර්ට්මන්ට් වලට මිලියන 47යි. ඊළඟට අර මිෂෙලින් කොම්පැනියයි සියයිට් කොම්පැනියයි ෂෙයාර් එක්ස්චේන්ජ් එකක් කරා. ඒ රීස්ට්‍රක්චර් එක නිසා මිලියන 83යි. එතකොට ඔය ආවයි කියන ආයෝජන වලින් 167%කට වඩා ඇවිල්ලා තියෙන්නේ අර පරණ කාලේ කරපු ඉන්වෙස්ට්මන්ට් වල ප්‍රතිඵලයක් හැටියට, නැතුව ඔබලාගේ කරපු කතාවක් නිසා නෙමෙයි. Honorable Speaker, what about the exporters? What steps have you taken to safeguard the lifeline, the lifeline that keeps our economy going? Beyond celebrating your so-called success at the tariff negotiations, how are you making sure our exporters will continue to be competitive, sir? Since I do not want to enter into another controversy with the Trump tariff, I will keep away from that discussion. But let me tell you, talk is cheap, sir. Talk is cheap. Just last week, many of our competitors in the region got super trade deals agreed with the United States during President Trump's visit to Asia. While most nations are doing their utmost to support the export industry, all what we did was to remove SVAT from exporters and their suppliers. The promised 45-day refund is still a promise, while the promise of a parallel run was never fulfilled. With the cost of business going up, with the removal of SVAT and imported inputs becoming cheaper than local purchases, Honorable Sir, we may actually see a reversal of the backward integration in the export industry, and this is a really strong concern. Last night, I watched a part of the Deloitte's budget seminar online. The government reps were all gung-ho on the budget and dismiss any impact on the SVAT withdrawal. Instead, blame the industry for leakage. Actually, they did. But the rep for the Joint Apparel Association Federation was not amused, sir. He clearly articulated there is a huge challenge in the promised 45-day refund. He said certainly much pressure, there would be much pressure on cash flow and margins, and he said this is specifically more pronounced for small and medium enterprises. In the last budget, the president spoke about RCEP, that is the regional comprehensive economic partnership with ASEAN and five other countries. He talked about strengthening trade relationships with Asia and Africa. But yesterday, Honorable Sir, he didn't speak a word about the RCEP, didn't even mention the term RCEP. Please tell us whether an iota of work was done to achieve that objective. Honorable Ravikaran Nayak just asked a question on ECTA, but there was no answer. Why? Because there is no answer to give, Honorable Sir. Like I said, talk is cheap. Both the President and the Honorable Prime Minister, who is here, visited India this year. But none of them even mentioned SEPA or ECTA in their statement. Honorable Prime Minister spoke about many things, but she forgot the four letters ECTA and SEPA. Why? Why is that? Because there is no real intention of integration with the region. Because there is no political will to walk the talk. You don't have the political view, madam, to walk the talk. All what you people are doing is use flowery language to fool the masses and hope God will create jobs for them. God is not going to create jobs for us, sir. Honestly, there has been some 14 rounds of discussion between Sri Lanka and India on SEPA and ECTA. Another two rounds, the agreement could have been concluded. Why on earth are you dragging your feet? Talk about RCEP is pie in the sky, madam. It cannot be completed if you can't complete ECTA. Because there is no way, absolutely no way, you people are willing to liberalize trade in services to even think about RCEP. Some of you are living in a fool's paradise. Oyati, mama kiyagena aave eda ඔබට ඡන්දේ දීපු කණ්ඩායම් වල බලාපොරොත්තු සම්බන්ධයෙන් හරි උනේ තමන්ගේ ඔවුන්ගේ රැකියාව ජීවන තත්ත්වය ගැන තියෙන කඩවුණු බලාපොරොත්තු සම්බන්ධයෙන් ඒ අයගේ දෙවනි බලාපොරොත්තු උනේ පොඩි පොඩි වාහනයක් ගන්න විත්ස් පොරොන්දු අමතක කරන්න එපා ජපාන් වලින් ගේන මෝටර් සයිකල් එකක් ගන්න පුළුවන් කියලා කවුරුත් නෙමෙයි ගරු ජනාධිපතිතුමා ඡන්ද කාලේ කිව්වේ පුළුවන් කෝ ජපානේ මෝටර් සයිකල් පදින්න ඊයේ වාහන වලට තවත් බද්දක් ගැහුවා සෝෂල් සෙකියුරිටි ලෙවි කියන එක ඒක විකුණන්න කොට රිෆන්ඩ් කරනවා කිව්වා ඒක මට පැහැදිලි නැති නිසා මම ඒ සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ නැහැ මොකද ඒක කන්ෆියුස්ඩ් එකක් අලුත් බද්දක් වදිනවද නැද්ද කියලා. නමුත් තියෙන බදු අඩු කරේ නැති බව නම් මෙතන කියන්න සිද්ධ වෙනවා. ලෝකයේ දෙවැනි වැඩිම වාහන ටැක්ස් එක තමයි ලංකාවේ තියෙන්නේ. ඔයයි සතුට වෙනවා ඇති. පොඩි විට්ස් කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙච්ච කට්ටියට ඔබලා ඇත්තටම ලබා දීපු දේ. තමන්ගේ ගෙයක් හදාගන්න එක තමයි තුන්වෙනි බලාපොරොත්තු හැටියට ඔවුන් කිව්වේ ගරු කතානායකතුමා. අපි පිළිගන්නවා. අපේ රටේ බොහෝ අයට ඉන්න තැනක් තියෙනවා. හුඟක් වෙලාවට දෙමව්පියන්ගේ ගෙදර කාමරයක් නැත්තම් දෙකක් කොටසක් බෙදලා දීලා තියෙනවා සමහරවිට නීත්‍යානුකූලව දීලා තියෙනවා සමහරවිට ඇනෙක්ස් එකක් හදලා තියෙනවා හැබැයි තමන් කැමති තමන්ගේ තැනකට යන්න ඔයගොල්ලෝගේ පොරොන්දු වල කරු කතානායකතුමනි 32 ේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තරුණ විවාහ පිරිස සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකර ගැනීමට මූල්‍ය පහසුකම් ලබා දෙනවා කියලා ඔන්න ඕව තමයි පොරොන්දු ඕවට තමයි ඡන්දේ ලබා ගත්තේ ඕව තමයි කිව්වේ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ඉදිකිරීමට පෞද්ගලික අංශයට දිරිමත් කිරීමට ඉඩම් රජයෙන් ලබා දෙනවායි කියලා කිව්වා. නිවාස ඉදිකිරීමේදී ඉඩම් අයිතියේ ගැටලු විසඳනවායි කියලා ඔබලා කිව්වා. මං අහන කැමති උරුමයට මොකද්ද උනේ කියලා. ඊයේ කියනවා නිවාස 70,000ක් හදන්න හොඳට අහගන්න කරු කතානායකතුමා. 2026 දී 10,000ක් හදන්න මුළු වියදම වෙන් කරන්නේ රුපියල් මිලියන 10200යි. ගෙවල් 70000ක් හදන්න ඕනේ. ඒකෙන් 10000ක් 26 හදනවා. වෙන් කරන්නේ බිලියන 10.2යි. ඒ කියන්නේ එක ගෙයකට මිලියනයයි. මට කියන්න මිලියනයකින් ගෙයක් හදන්න පුළුවන්ද කියලා. හරි. හරි හරි. හරි හරි. අද වර්ග අඩියක් අද වර්ග හරි හරි. හරි මම බලන්න. හරි මම බලන්න. හරි අද වර්ග අඩියක් රුපියල් 10000යි. අඩු ක්වොලිටි එකේ. වර්ග අඩියක් රුපියල් 10000යි. ඉඩම නැතුව. එතකොට ඔව් ගෙයක් හදන්න පුළුවන්. හැබැයි ඒ ගේ වර්ග ඒ ගේ ප්‍රමාණය අඩි වර්ග අඩි 100යි. වර්ග අඩි 100ක ගෙයක් හදන්න පුළුවන්. වර්ග අඩි 100ක ගෙයක් හදන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඇපල් වත්තේ මාදම් පිටියේ ෆර්ගසන් මාවතේ ස්ටේඩියම් ගමේ කොළඹගේ මාවතේ ටොරින්ටන් එකේ සහ අපේ කෝට්ටේ අරුණෝදය මාවතේ ගෙවල් වාගයක් හදන්න රුපියල් බිලියන 15ක් වෙන් කරලා තියෙනවා කියලා. අතවසේම ගරු කතානායකතුමනි මේක ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක 2018-19 මන් ගිහිල්ලා බැලුවා අර්බන් රීජෙනරේෂන් ප්ලෑන් එක. ඒකේ කෝස්ට් එක රුපියල් බිලියන 90යි. රුපියල් බිලියන 90යි. 300 million US dollars at the time. හරි. ඉතින් රුපියල් බිලියන 15ක් දීලා මේ වගේවල් හදනවා කියලා බොළු පොරොන්දු තමයි ඔබලා අයියේ දීලා තියෙන්නේ. ඊට වඩා හොඳ කතාවක් කියේ ජනාධිපතිතුමා ගෝ. මේක තමයි බෙස් කතාව. රාජසේවකයන්ට සහන පොලිය යටතේ නිවාස ණය දෙනවායි කියලා කිව්වා. රුපියල් 130ක් දක්වා 104 පොලිස් සහනයක් දෙනවායි කිව්වා. මෙහෙමත් කිව්වා 110ක් නම් පොලිය 106යි ඕගොල්ලෝ ගෙවන්නේ 104ක් අපි ගෙවනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. ඊට පස්සේ මේ 130ට මේක ලිමිට් කරලා තියෙනවා. තවත් 120ක් ගන්න පුළුවන් වෙනම ක්‍රමයකට. නමුත් උපරිමේ 130 අපි හිතමු ගත්ත කියලා 110ට. 110ට ගත්තොත් පොලිය 103යි අවුරුද්දකට. Taman ගෙවනවා 180000ක්, රජය ගෙවනවා 120000ක්. කොච්චර හොඳයිද කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. බලන්න මෙච්චර හොඳට අපිට සලකනවා. හැබැයි වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 500යි. එතකොට මේ රටේ රජයේ සේවකයෝ මිලියන 1.4ක් ඉන්නවා. ඒකෙන් 4166 දෙනෙක්ට දෙන්න පුළුවන් මේ කතාව. එහෙමනම් මේක ජෝක් එකක්ද? එහෙමත් නැත්නම් මේක රියැලිටි එකක්ද කියලා අපිට අහන්න කනගාටුවෙන් හරි සිද්ධ වෙනවා. ඒ නිසා යථාර්ථය මොකද්ද කියන එක අපිට දැනගන්න සිද්ධ වෙනවා. උපරිම තවත් විදිහකට ගේ ඇත්ත කතාව මේකයි කරු කතා නැහැ කිදුනේ. අපි හොයලා බැලුවා. අපි බැංකුව වලට කතා කරා. හරි ජාති මේ ස්ටේට් බැංක්ස්, ප්‍රයිවට් බැංක්ස් ඔක්කොටම කතා කරලා ඇහුවා. ඇත්තටම මේ ණයක් ගන්න නම් කොච්චර විතර ගෙවන්න ඕනද? කොච්චර විතර පඩියක් තියෙන්න ඕනද කියලා. ඒගොල්ලෝ කියනවා 160ක් පඩියෙන් උපරිම හවුසින් ලෝන් එකක් ගන්න පුළුවන්. ෆෝස් සේල් වැලියු එකෙන් 170කට අඩු වෙන්න ඕනේ. අවුරුදු 10ක ලෝන් එකක් ගන්නවා නම් 110ක් 14ක් අතර වෙනවා. රුපියල් 80000ක මාසික පඩියක් තියෙනවා නම් රුපියල් බිලියන 2.3ක් 2.8ක් අතර ගන්න පුළුවන් ලෝන් එකක්. එතකොට පඩියෙන් රුපියල් 40000ක් 48000ක් ගෙවන්න වෙනවා 80000ක් පඩිය ලැබෙන කෙනෙක්ට. එතකොට රුපියල් 2.5ට මැදපන්තියේ කොහෙද ගෙවල් තියෙන්නේ ගරු කතානායකතුමා? මිලියන් එකකට ගෙවල් තියෙනවා කියලා ගරු ඇමතුමා කියනවා. හැබැයි මේ මිලියන් ගේ කියන්නේ වර්ග අඩි 100 ගෙවල්. එහෙම නෙමෙයි අපි කතා කරන්නේ. අඩුම ගානේ වර්ග අඩි 500ක් 600ක්ක් තියෙන්න ඕනේ ගෙයක් වුණා. මේකේ කන්ස්ට්‍රක්ෂන් කෝස්ට් එක ඉතාමත් නිහල. අපේ රටේ කලාපේ රටවල් වලට කම්පයර් කරනකොට අතිශයින් වැඩි. තායිලන්තේ, ඉන්දියාව වගේ. අපි හොයලා බලුවා ඇයි කියලා. දැන් මෙච්චර මේ බලාපොරොත්තුවක් තියෙනවා නම් තරුණ කට්ටියට ගෙයක් හදාගන්න. ඒකට අපි සහනයක් දෙනවයි කියලා කියනවනම් බදු ගහලා ගහලා ප්‍රෙෂර් එක උතුරනවනම් මෙන්න මං කියන්නම් බදු ටික ගෙවල් හදන්න තියෙන බදු ටික. HS කෝඩ් එක වලට අනුව සිමෙන්ති වලට ගහනවා 149ක්. ඇස්බස්ටොස් එකට ගහනවා
193.
Sorry?
You have another 2 minutes.
නෑ නෑ. මදි. එතකොට වෝල් ටයිල්ස් එකට 160ක් 105ක්, බාත්รูම් ෆිටින් වලට 160ක්, කොන්ක්‍රීට් වලට 160ක්, PVC පයිප් වලට 92ක්, ඉන්සුලේටර් ඩ්වාර් වලට 153ක්. ඇත්තටම කරන ප්‍රජා මේ ඇත්තටම ප්‍රජාවට ගයක් හදන්න උදව් වෙනවා නම් මෙන්න මේ ප්‍රශ්න විසඳන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. මේ සෙස් එක, පෑල් එක අයින් කරන්න අවශ්‍ය වෙනවා. මේ බදු ටික අඩු කරගන්න. අර විනෝද ගමනක් යන අවස්ථාවක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒකට වෙලා නැහැ. ඔය කටියට ඡන්දේ දුන්නද නැද්ද කියන එකට එහා ගිහිල්ලා අපි සමාජයේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි දරුවන්ගේ කැමැත දෙමව්පියන් රැක බලා ගන්න. හරි, ඒක මූලිකම අංගයක්. හරි ජීවත්වීමට යම් ආදායමක් තියෙන්න ඕනේ කට්ටියට සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න ඕනේ තමන්ව බලාගත් දෙමව්පියන්ව බලාගන්න අපේ දරුවෝ කැප වෙලා ඉන්නවා ඒක තමයි අපේ රටේ සංස්කෘතිය ඒක එහෙම තමයි අපි හැදිලා තියෙන්නේ මොනවද දූප පොරොන්දු සියලුම අංශවල ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් දෙනවා කිව්වා විශ්‍රාම වැටුප් අරමුදලක් හදනවා කිව්වා මහ බැංකුවත් එක්ක එකතු වෙලා ආම වශයෙන් යම් කතිකාවක් පටන් ගත්තද මේ වැඩේ කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අහන්න වෙනවා පෞද්ගලික අංශයේ සියලු ස්තරයන්ට ශ්‍රමිකයන්ට සෞඛ්‍ය ජීවිත රක්ෂණ ක්‍රමයක් දෙනවායි කියලා කිව්වා මේ සියලු ක්‍රමයන්ට දායක ක්‍රමයක් අවශ්‍ය වෙනවායි කියලා කිව්වා අවශ්‍ය වෙනවා කන්ට්‍රිබියුටරි පෙන්ෂන් එක නමුත් ඊයේ ජනාධිපතිතුමා ඉතාමත්ම ඉරෙස්පොන්සිබල් වැඩක් කරා ඒ මොකද්ද රංජි මද්දුම් බණ්ඩාර මහත්තයා පෙන්නලා කිව්වා ඒ දවස්වල ගහපු අර ගැසට් එක බදවා ගන්නකොට ගැසට් එක අයින් කරනවා කියලා ඒකේ මොකද්ද එතුමා අදහස් කරේ එතුමා අදහස් කරේ අපි කිසිම විදියකට දායකත්වයක් ලබා ගන්න නැතුව දිගටම මේ ගිනි කන්ද උඩම ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා 2015 පඩි 562 බිලියන විශ්‍රාම 157යි 2026 පඩි 1323 බිලියන විශ්‍රාම 517යි ඒ කියන්නේ පඩි වැඩි වෙලා තියෙනවා 100%135කින් විශ්‍රාම වැඩි වෙලා තියෙනවා 100%230කින් අපි කවුරුත් දන්නවා අපේ වයසක ප්‍රජාව එන්න එන්න මේ රටේ වැඩි වෙනවා ඒ කට්ටියට ජීවත් වෙන්න සරිලන අවස්ථාවක් පසුබිමක් හදන්න නම් අපිට අවශ්‍ය දායකත්ව පෙන්ෂන් එකක් හදන්න සිද්ධ වෙනවා හරි මේවා ලේසි නෑ කියමුකෝ කලින් රජේෂ් ජේෂ්ඨ පුරවැණියන්ට ෆික්ස් ඩිපොසිට් එකට 5%ක් වැඩිපුර ගෙවුවා ඊට පස්සේ ඕගොල්ලෝ ඒක 3%ට ගිය අවුරුදු අඩු කරලා කිව්වා 110%ක් වෙනකන් ගෙවනවායි කියලා ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ පරණ ඇරියස් වගේක් ගෙවන්න තියෙනවා කියලා එතුමා මොකද්ද කිව්වේ නැත්තේ කරු කතා නායකතුමා එතුමා කිව්වේ නැත්තේ ජේෂ්ඨ පුරවැසියන්ට දෙන 3%ේ පොලිය මේ අවුරුද්ද ඉවර වෙනකොට නවත්තනවායි කිව්වා කිව්වේ නැහැ ඒක කියන්නේ නැතුව ඒක තමයි එකඟ වුණේ IMF එකත් එක්ක අපි අභියෝග කරනවා පුළුවන් නම් පෙන්වන්න එකඟ වුණේ නැද්ද කියලා IMF එකත් එක්ක ජේෂ්ඨ පුරවැසියන්ට දෙන ඒ පොලිස් සහනය නවත්තන්න මේ අවුරුදු ඉවර වෙනකොට දෙමව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරන නොයෙකුත් පොරොන්දු වුණා සෞඛ්‍ය වියදම 3%ක් කරනවා කියලා පොරොන්දු වුණා කෙටි කාලයකදී 1.5 1.6 වියදම් වෙනවා ඇති කවදද මේක වෙන්නේ කියලා මම දන්නේ හැබැයි හොඳයි හොඳ දෙයක් කියන්න ඕනේ හොඳයි කියලා යම් ප්‍රමාණයක් බේස් හොස්පිටල් වලට වෙන් කළා තියෙනවා ආරෝග්‍ය මධ්‍යස්ථාන වලට වෙන් කළා තියෙනවා ඒ හොඳයි නමුත් අවුරුදු 40ට වැඩි සියලුම දෙනාට ඔබතුමත් සමහර වෙලාවට මේක ලියන්න උදව් වෙන්නේ නැති නොමිලේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයක් කරනවා කියලා කිව්වා එහෙම කිව්වනේ ඒක තියෙනවා පොතේ තියෙනවා හැබැයි කිසිම විදියකට ඒක ගැන කතාවක් වෙන්නේ නැහැ නිදන්ගත රෝගීන්ට 10,000 ගාන දෙනවායි කියලා තියෙනවා ඒක ඊයේ තැලසීමා කට්ටියට විතරක් දෙන්න කියලා මිලියන 250ක් වෙන් කළා තියෙනවා ඖෂධ මිල සාධාරණත්වයට සහතික කරනවායි කියලා කියනවා නිසි තොග පවත්වමින් තියා ගන්නවායි කියලා කියනවා ඒ ගැන කතා කරලා මං හිතන්නේ නැති වැඩක් නැහැ අපි දන්නවා ඖෂධ වල තියෙන මේ ඖෂධ වල තත්ත්වය මොකද්ද කියලා ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා රජයේ රෝහල් වල ඔන්ලයින් ක්‍රමයට අපොයින්ට්මන්ට් ගන්න වහම හඳුන්වා දෙනවා කියන වැඩසටහනක් ඉතින් මේක කරන්න සල්ලියක් නැහැ නේ කරු ඇමතුමා හැබැයි ඒකවත් කරේ නැහැ නේ අවුරුද්දක් තිස්සේ ඒකවත් කරලා නැහැ මේ පොඩි දෙයක් හරි අර ඩොක් 99 නත් ඊට පස්සේ දනවා ඊ ඩොක් කොහමද ගොඩක් දේවල් තියෙනවා හරි ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා අඩු ගන්න ඒ වගේ දෙයක්වත් කරන්න නැත්තම් දවස් ගණන් පෝලිං වල ඉන්න වෙනවා ලැබ් ටෙස්ට් එකක් කරාම වෛද්‍යවරයෙකුගේ ගා නර්ස් කෙනෙක්ගේ පැය 24 පුරා දුරකථනයෙන් ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එකක් කරන්න දෙනවයි කියලාත් කියලා තියෙනවා හැබැයි එහෙම කිසිම දෙයක් ඒවට රුපියල් 5ක්වත් ඒවට වියදම් කරලා ඇලකේට් කරලා නැහැ ඒ කෙසේ වෙතත් මේ සුවසරියේ නම වෙනස් කරන්න ඒවා මේවා උත්සාහ කරා ඒව කරලා වැඩක් නැහැ හරි ඒක අපි ජාත්‍යන්තර තලයට ගෙනල්ලා තියෙනවා ඊයේ තේ බොනකොට මේ ඇමතුමා මට ජනාධිපතිව හම්බලා කිව්වා ඒක වෙනසක් ගන්න එක ඒ විදිහට කරගෙන යනවා බොහොම හොඳයි පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරන්න ඒ නිසා ඒ වැඩිහිටි ප්‍රජාව අත වශයෙන් මේසා මේ පිළිබඳව ලුකු තරුණ කණ්ඩායම් වල අවසාන මූලික බලාපොරොත්තු තමයි දරුවෙක් දෙන්නෙක් හදාගන්න එක. නමුත් වියදම දරා ගන්න වෙන නිසා එච්චර අමාරුයි කියලා තමයි ඔහු මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. රජයේ පාසලකට දරුවෙක් දාගන්න ඕනේ. ඔහු අගමැතිතුමා නොයෙකුත් අධ්‍යාපන වෙනස්කම් කරනවා. ඒවට අපි එතුමියටත් එක්ක ඒකට අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි PowerPoint එකකින් විතරක් මේක කරන්න බෑ. හරි අධ්‍යාපන ආයෝජනයක් නෙවෙයි අයිතිවාසිකමක් කියන එක අපි පිළිගන්නවා. හරි, අපි එතනින් පටන් ගමු. නමුත් මීට එහාට ගිහිල්ලා ඕගොල්ලෝ 1980 වයිට් පේපර් එක කරා ගෙනාපු වෙලාවේ මේවා ගිනි තියන්නේ නැතුව මේවත් එක්ක එකඟ වෙලා වැඩ කරා නම් අද අපි කොච්චර ලොකු තැනකද ඉන්නේ කියලා මට අහන්න සිද්ධ වෙනවා. හරි, ඒ නිසා මම එක දෙයක් කියන්න කැමතියි. මම අහන ගොඩක් වෙලාවල් වල දෙමව්පියන්ගෙන් ගමෙත් නගරෙත් ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගේ දරුවන්ට උගන්වන්න පුළුවන්ද ඒකට කැමතිද කියලා 100%ක් වගේ දෙනා කියන්නේ ඔව් කියලා. ඒ නිසා සමහරු ණය අරගෙන ඉඩම් විකුණලා රස්සා දෙකක් කරලා ඉංග්‍රීසි භාෂාවෙන් උගෙන ගන්න ඉන්ටර්නැෂනල් ස්කූල් ප්‍රයිවට් ස්කූල් වලට මේ කට්ටිය ආවනවා. මම හොයලා බැලුවා කොච්චර විතර වියදමක් යනවාද කියලා. මෙහෙම ග්‍රේඩ් 4 ළමෙක්ට මාසික ටර්ම් එකකට රුපියල් 75000ත් 150000ක් විතර යනවා මේ වගේ ඉස්කෝලේකට දාන්න. සමහර පාසල් තියෙනවා ඊට වඩා අඩු රුපියල් 50000ක් 60000ක් යනවා. ඒ නිසා කතා නැගතුමා මම මේ විග්‍රහ කළේ අපේ රටේ සාමාන්‍ය මැදපන්තියේ තරුණ තරගයේ සරල සිහිනය සහ ඒ සිහින සබෑ කරගන්න ඔබලා දීපු පොරොන්දු සහ ඊයේ ඉදිරිපත් කරපු යථාර්ථය අතර තියෙන මහා දැවැන්ත වෙනස. මම අද ගැඹුරෙන් රටේ දරිද්‍රතාවයේ කතා කරන්න බලාපොරොත්තු වෙච්ච නැති වුණාද?
Remember your time is over.
කීයද?
Another 5.
Oh, 10 finished.
10 minutes.
Yes. හරි? හරි. ඒ නිසා මම මේක ඉවර කරන්න වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා. හරි? හරි, රටේ 25%ක පමණ දුප්පත්කමක් තියෙන බවත් 50%කට කිට්ටු ප්‍රමාණයක් දරිද්‍රතා අවදානම් කලාපේ ඉන්න බවත් අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේ සමස්ත අයවැය හරහා කොහොමද මේ දරිද්‍රතාවයෙන් ජනතාව ගොඩගන්න කියන එක පිළිබඳව ඊයේ ජනාධිපතිතුමාට අමතක වුණා කතා කරන්න. අස්වසුම දෙනවා කියලා තැන් තැන්වල කිව්වට සමාජ ආරක්ෂණය ගැන බලාපොරොත්තු වෙච්ච විදිහට කතාවක් සිද්ධ වුණ නැහැ. ඉතින් ගරු කතානායකතුමනි, වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා මම කැමති කතා කරන්න අවසන් කොටස ඒ තමයි තිරසාර ලෙස සංවර්ධනයක් කරා යන්න නම් අපේ දරිද්‍රතාවය තුරන් කරන්න නම් රැකියා නිර්මාණය කරන්න නම් 2048 වෙනකොට ඉහළාදායම් රටක් හැටියට යන්තම් හෝ ගොඩ වෙන්න නම් 2026 ඉඳලා හැම අවුරුද්දම රටේ ආර්ථිකයේ 99% අතර ප්‍රමාණයකින් මූර්තව වර්ධනය කරගන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමා කියපු 7% හොඳටම මදි. ඒ නිසා ආණ්ඩුවේ අවුල තමයි මොන පාරද තෝරගන්නේ ඉදිරියට යන්න කියලා, ස්ථාවරත්වයෙන් ඉදිරියට වර්ධනයට යන්න කියලා. You people are confused about your own ideology. ඒක තමයි මම පටන් ගන්නකොට ඊයේ මේ කතාව ඉවරනහම කිව්වේ. මම දැක්කේ පල්ලියේ ෆාදර් කෙනෙක් පන්සලේ බණ කියනවා වගේ කතාවක් කියලා. මොකද බයිබල් එකෙන්ද කතා කරන්නේ, ධම්මපදෙන්ද කතා කරන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් තිබිච්ච නැති බව තමයි මට පෙවුනේ. මොකද ආර්ථික දැක්ම මොකද්ද ඔය කට්ටියගෙන් කියලා මට අහන්න සිද්ධ වෙනවා. ටිල්වින් සිල්වා මහත්තයාගේ සමාජවාදයේද, එහෙම නැත්නම් අනුර කුමාර ජනාධිපතිතුමාගේ නවලිබරල්වාදයේද, එහෙම නැත්නම් මාලිමාවේ කටුව කොයි පැත්තටද කැරකෙන්නේ, මේක කැරකිලා නවතින්නේ නැද්ද කියන ප්‍රශ්නෙකට අහන්න වෙනවා. මේකට උදාහරණ මහා ගොඩක් අපිට දෙන්න පුළුවන්. නමුත් කාලය නිසා මම උදාහරණ දෙකක් විතරක් ගන්නවා. ලයිබිල 130කින් අඩු කරනවායි කියලා කිව්වා. ලයිබිල 130කින් අඩු කරනවා නම් සහ IMF එකත් එක්ක එකඟ වෙනවා නම් පිරිවැයට අනුකූල ටැරිෆ් එකක් කියලා ගහන්නේ. එහෙමනම් විදුලි බිල අඩු කරන ක්‍රමවේදයක් හරහා සඳහා ඉදිරිපත් වෙන්න ඕනේ. නමුත් ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව කරේ ලයිට් බිල වෙනස් කරන්න, ලංකා විදුලි බල මණ්ඩලයේ පනත සම්පූර්ණයෙන්ම රිවර්ස් කරා. රිවර්ස් කළා යම් කිසි විදියකට පුද්ගලික ආයෝජන එන්න තිබිච්ච ඒවා වැහුවා. වහලා 100%ක් මේක රජයේ ආයතන බවට පරිවර්තනය කරා. එහෙම කරලා ඩොලර් බිලියන 5ක ආයෝජනයක් උත්සාහ කරනවා ගේන්න මේ ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක ස්ටැබිලයිස් කරන්න, පුනර්ජනනීය බලය ලාභයට ග්‍රිඩ් එකට ලබා ගන්න. ඒක කරන්න බෑ. එක්කෝ ආණ්ඩුව බාර ගන්න ඕනේ ඒ ආයෝජන කරගෙන යන. එහෙමනම් ඒක වෙන ක්‍රමයක්, වෙන මොඩල් එකක්. එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකට බාර දෙන්න ඕනේ. ඒක තව ක්‍රමයක්, තව මොඩල් එකක්. ඒ නිසා මෙතන වෙලා තියෙන්නේ පැටලැවිල්ලක් තියෙනවා. JVP එකයි NPP එකයි මේ ඉස්සරහට කරගෙන යන ආර්ථික මොඩල් එක පිළිබඳව, අයිඩියොලොජික පිළිබඳව අවුල් සහගත තත්ත්වයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, වෙලාව නැති නිසා I will give you another classic case of confusion. Yesterday, the president said the plan is to diversify exports, reduce barriers to global trade, and restart all stalled FTA agreements, etc. His intention seemed to be to remove barriers to trade, to liberalize trade policy. Now, the national tariff policy approved in 24 is implemented as at January 1st, 2025. Now, yesterday, the president announced that he will move from the 4-band 0, 10, 15, 20% plus para tariffs to a 4-band of 0, 10, 20, and 30% as planned. But the complementary action to remove the trade distortion, the para tariffs, which was ongoing, for CES once, one-third every year in 3 years.
No, 1 minute, 1 minute. Right.
And PAL, one-fifth every year in 5 years, has been postponed without a timeline. But unfortunately, said the restart after the first post-2027. Enisa, methana garu kathanayaka thumani mix signal ekak thamai apita awila tiyene. Eka welawakin Anuradha Kumar Disanayake janadhipathituma sampurna nava liberal pratipattiyak haraha IMF ekey Ranil Wickremesinghe age weda piliwela issarala aragena yanawai kiyala kiyenawa. Anith patten samajawadaya gana katha karana e JVP ekey ideology ekata viswasa karana kattiya samaga visala ideological conflict ekata awila tiyenawa. Ithin e nisa apita peenne meka garu janadhipathituma palliye father kenek nawathath pansale banak kiyawa. ආයෝ ඇක් ඉදිරිපත් කරපු එක පමණයි බොහොමත්ම ස්තුතියි